ගරු අසංක නවරත්න මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මෝටර් රථ වාහන පනතට නියෝග කීපයක් ඉදිරිපත් කරන අවස්ථාවේ මටත් විනාඩි කීපයක් කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බේවින්ම ස්තුතිවන්ත වෙනවා. අද උදේ අපි එක පුවත්පතක දැක්කා බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ජාත්‍යන්තර දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 73 සිට 115 දක්වා කඩා වැටීමට ලක් වෙලා තියෙනවා කියලා. 1948 නිදහසෙන් පස්සේ අපේ රටේ ආර්ථිකය ඉතාම දරුණු ඛේදවාචකයකට ඇදගෙන ගියපු දරුණුම අර්බුදයකට මුහුණ දීපු අවස්ථාවක තමයි අද අපි මේ විවාදයට එකතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අර්බුදය නිර්මාණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුවත්, එවාගෙම පහුගිය කාලේ පුරා පැවතුච්ච ආණ්ඩුත් යම් යම් ප්‍රමාණවලින් දායක වෙලා තියෙන කියන කාරණය අපි කවුරුත් දන්න කාරණාව. වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා යම් උත්සාහයක් ගන්නවා යැයි පෙන්වමින් තවමත් මේ සඳහා නිසි විසඳුම් ලබා දීම සඳහා එතුමගේ පැත්තෙන්වත් වර්තමාන ආණ්ඩුවත් කිසිම අවස්ථාවක පෙනී හිටින් නැහැ කියන යෝජනාව තමයි මම මේ වෙලාව ඉදිරිපත් කරන්නේ. මොකද එතුමා මේ පහුගිය කාලේ පුරාම අද උදේවරුෙත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා අදහස් ප්‍රකාශ කරේ මේ IMF ණය සහනය ලබා ගැනීම සඳහා පමණක් පෙනී සිටිමින් ඒ ණය සහනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය ලංකාව තුළ නිර්මාණය කරමින් මේ රටේ ජනතාව විඳින දුක පිළිබඳව කිසිම සංවේදී භාවයක් නැතුව කටයුතු කරන බවක් තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. තාම කියන්න කනගාටුයි. විශේෂයෙන්ම පහුගිය දවසේ විදුලි බිල අසීමිතව වැඩි කරලා, ඒ වගේම පහුගිය කාලේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුපට විශාල බදු බරක් එකතු කරලා, ඒ වගේම අපේ සමස්ත රෝහල් පද්ධතිය තුළ මූලික ඖෂධ ටිකවත් සොයා ගන්න බැරුව මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගාක් රෝහල්වල පැරසිටමෝල් පෙත්තක්වත් ගන්න බැරුව දුක් විඳින මහජනතාවක් ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්න පිළිබඳ සංවේදී නොවි ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක් බවට පත්වෙමින් මේ අර්බුදය මතින් දේශපාලනය කරන්න, ප්‍රතිවාදී දේශපාලන අදහස් මර්ධනය කරන්න, විශේෂයෙන්ම පළාත්පාලන මැතිවරණය මේ වෙනකොට කල් දාලා ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය උදුරගෙන මේ කටයුතු කරන ඒකාධිපති ස්වරූපය පිළිබඳව විපක්ෂයේ කටයුතු කරන අපේ විශාල කලකිරීමක් තියෙනවා මේ ආණ්ඩු ක්‍රමය පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට පනවපු විශාල බදු ප්‍රමාණය නිසා අද වෙනකොට බුද්ධි ගලනයක් ශීඝ්‍ර වශයෙන් සිද්ධ වෙනවා. පාස්පෝර්ට් කාන්තෝරුව ළඟට ගියාම, ප්‍රාදේශීය කාර්යාල ළඟට ගියාම විශාල පිරිසක් රටහැර යාමේ තත්ත්වයකට පත් වෙමින් ඉන්නවා. ඒකට එක පැත්තකින් බලපෑවා පහුගිය කාලේ පුරා මේ රටේ ජීවත් වීමට සුදුසු පරිසරයක් නැහැ. ඒ නිසා මේ රට දාල යන එක තමයි සුදුසුයි කියලා මතයක් නිර්මාණය කරා. සමාජ මාධ්‍ය වලින් ඒක ඔසවගෙන ගියා. ඒ නිසා විශාල පිරිසක් අද රට දාලා යනවා. රටේ යමක් කමක් කරන්න පුළුවන් පිරිස සීමිත වෙමින් පවතිනවා. තීඳු තීරණ ගන්න පුළුවන් නිර්මාණශීලී දායකත්වයක් රටේ ප්‍රගමණය වෙනුවෙන් දෙන්න පුළුවන් පිරිස් අද රට හැරලා යනවා. ඉතින් මේක ඉතාම ඛේදවාචකයකට තල්ලු වෙමින් පවතින තත්ත්වයක්. ඒ වගේම විශේෂයෙන්ම IMF මතම පමණක් යැපෙන්න සූදානම්මින් ඉන්න ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් අපි පැහැදිලිව කියන්නට ඕනේ මේ රටේ නිෂ්පාදනය දියුණු කිරීම සඳහා ආණ්ඩුව මේ වෙනකල් කරපු කියපු දේවල් මොනවද කියන එක පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. රටේ විදේශ විනිමය උපයන කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්න, ඔවුන් මුහුණ දෙන ගැටලු ටික විසඳීම සඳහා ආණ්ඩුව විදිහට, එහෙම නැත්නම් ඒ අදාළ බලධාරීන් ලබා දෙන දායකත්වය, ඒ සහනය කුමක්ද කියන එක අපිට පැහැදිලිව නැහැ. අද රාජ්‍ය අංශයේ විශාල පිරිසක් ඉන්න ඔවුන්ට නිශ්චිත වගකීමක් නැතුව. වැටුප් ලැබෙනවා නමුත් ඔවුන් කරන කාර්ය කුමක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අඩුගානේ ඒ උදවිය හෝ ප්‍රාදේශීය වශයෙන් ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඒ උදවිය යොමු කරනවා නම් විශේෂයෙන්ම මේ විදේශ විනිමය උපයන කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න සඳහා මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ බලපත්‍රය ලබා ගැනීමේ ඇතුළු ඒ කර්මාන්ත දියුණු කිරීම සඳහා මුහුණ දෙන ප්‍රශ්නවලදී උදව් උපකාර කරන්න පුළුවන් විදියට මේ නිලධාරීන් යොමු කරනවා නම් ඔවුන්ට තව තවත් වැඩි වැඩියෙන් ලංකාවට ඩොලර් ආනයනේ ඩොලර් ටිකක් ගේන්න පුළුවන්කමක් ලැබේ. ඒ වගේම අද උදේ වරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රවේශයේ ළඟට ආවා නීති විද්‍යාල සිසුන් පිරිසක්. පෞගේ කාලේ පුරාම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ වාද විවාද ඇතුන හැමදාම උදේ පාර්ලිමේන්තුව පටන් ගන්නකොට මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ නීති විද්‍යාලය සඳහා ඇතුළත් වීමේ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් වෙන්නේ සිටින්න කියන කාරණාව මේ සංශෝධනයක් එකතු කිරීමත් එක්ක රට තුළ විශාල විරෝධයක් ඇති වුණා. අපි දන්නවා මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඉහළම තැන ඉඳලා අද පාර්ලිමේන්තු නියෝජනය කරන බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතිඥවරු විදිහට කටයුතු කරන උදවිය තමන්ගේ මව් භාෂාවෙන් තමයි ඒ විභාගයට පෙනී හිටලා තියෙන්නේ. මේ ආපහු පන්ති ભેදයක් ඇති කරන්නද මේ ප්‍රශ්නේ ගෙනාවේ කියන සැකය අපිට තියෙනවා. මේ ඉංග්‍රීසි මාධ්‍ය විභාගයට පෙනී සිටින්න කියන කාරණාවත් එක්ක අපේ ගම්වල ඉන්න අහිංසක දරුවන්ට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය නැතිවීම නිසා. ඒ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා ඔවුන්ගේ මව් භාෂාවෙන් මේ දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටීම සඳහා තිබුණු අයිතිය නැවත දිනා දෙන්න කියන ඉල්ලීම අපි තාම බරපතලව කරනවා. මම හිතන්නේ අද උදේ අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරලා තිබුණා. එතුමාට මම හිතනවා ආණ්ඩුව පැත්තෙන් යම් යම් බලපෑම් තියෙනවද දන්නෙත් නැහැ. එතුමා ප්‍රකාශ කරලා තිබුණා මේක විසඳනවා ඉක්මනින් කියලා. නමුත් ඒක එතුමා පාර්ලිමේන්තුව තුලත් ප්‍රකාශ කරා මීට පෙර. නමුත් තවමත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ කටයුත්තත් ඉතාම ඉක්මනින් අවසන් කරන්න කියන යෝජනාව අපි කරන්න කැමතියි. ඒ වගේම මෙතන අපේ ප්‍රවාහන අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. එක වෙලාවක අපේ හිටපු ජනාධිපතිතුමා කොටාබේ රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණු විගසම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියා. කියලා පහුවදා පුවත්පත්වල ප්‍රධාන පුවත්පත්වල පොල් ගෙඩි අකුරෙන් පළවෙච්ච කාරණාවක් සේවකයෝ 600ක් එක දිනයක් තුළ ස්ථානමාරු කරනවා කියන. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. එතුමා ඒ සාකච්ඡාවට ගිහිල්ලා අපිව හමු වුණා පක්ෂනායකයෝ විදියට ඒ සතියේම. එතුමා සඳහන් කරපු කාරණාවක් තමයි එතන ඉන්න පල්ලෙහාම සේවකයෙක්ගෙන් එතුමා අහලා තියෙනවා මේ කොමසාරිස්තුමා රෙන්ඩ අපි හොඳ කොමසාරිස්වරයෙක් දැම්මොත් මොකද්ද තත්ත්වය කියලා. ඊට පස්සේ පල්ලෙහා සේවකයා කියලා තියෙනවා එතුමාට සාමාන්‍යයෙන් දූෂණ වංචා අක්‍රමිකතා නැති කොමසාරිස්වරයෙක් දැම්මත් ඒ කොමසාරිස්වරයාගේ දෛනික ආදායමත් මිලියන 5ක් විතර වෙයි කියලා. ඉතින් මේ දූෂණ වංචා අක්‍රමිකතා නැති කිරීම සඳහා
ගරු ඇමතුමා වඳුරගඳන ඇමතුමා
ඔව් ඇමතුමා
ගරු ඔබතුමාගේ මේ ප්‍රකාශය පිළිගන්නවා. මේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මේ තත්ත්වය වැළැක්වීම සඳහා එක ක්‍රමයයි තියෙන්නේ. ඊ මෝටරින් සියලුම ලියාපදිංචි කිරීම හා අනිකු සියලු කටයුතු නවීන තාක්ෂණය යටතේ කරන ව්‍යාපෘතියක් 2017 ඉඳන් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වේ කල් දැමමින් තිබෙනවා. අපි කෙසේ හෝ මේ වර්ෂය තුළදී මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් වලට පරිවර්තනය කරනවා. එදාට මේ ප්‍රශ්නේ විසඳෙයි ඔබ කියන එක මම පිළිගන්නවා.
ඔබ ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඉතින් ඊටාම කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් අපි බලාගෙන ඉන්න ඔබතුමාගේ කාලේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඒ නායකත්වය ලබා දෙයි කියලා. ඉතින් මේ දූෂණ අක්‍රමිකතා එක්ක අපිට පල්ලය හදන්න පුළුවන් කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරා මේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් අපිට දැන් අද සමාජයේ මතයක් තියෙනවා පාසල් හැර යන්නන් වහාම ගන්නවා රියදුරු බලපත්‍රය අවුරුදු 18 සම්පූර්ණ වෙනකොට. ඒගොල්ලන්ට ඊට පස්සේ උඟක් බහුතරයක් යෙදෙන්නේ ත්‍රිවිලරයක් අරගෙන ගමේ හන්දියේ ත්‍රීවිලර් එක දාගෙන ඒ රැකියාව කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අඩුගානේ මේ මගී ප්‍රවාහනයේ සඳහා යොමු වෙන ත්‍රීරෝද රථ සඳහා වයස් මට්ටම වැඩි කරන්න, ඔවුන්ට පුහුණුවක් දෙන්න, ඔවුන්ව නියාමනය කරන්න වැඩපිළිවෙලක් මේ අමාත්‍යංශයෙන් ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි කරනවා. මොකද හුඟක් පහුගිය කාලේ පුරා ඇතිවෙච්ච සමාජ විරෝධී ක්‍රියා පිටුපස මේ ත්‍රීවිල් රියදුරෝ අවාසනාවන්ත විදිහට ඉඳලා තියෙනවා. ඒ නිසා මේවා නියාමනය කිරීම සඳහාත් ඔබතුමාගේ මැදිහත්වීමත් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින්
ඔබතුමාට තව විනාඩියක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගන්නා වූ ඕනෑම යහපත් ක්‍රියාවකට අපි විපක්ෂයේ හිටියත් ජනාධිපතිතුමා අද උදේ කිව්වා මේකට කකුලෙන් අදින්න එපා කියලා. අපි කකුලෙන් අදින්නේ නැහැ. හැබැයි මේ පළාත් පාලන මැතිවරණය කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම සඳහා, ජනතාවගේ ඡන්ද අයිතිය යටපත් කිරීම සඳහා ධර්ණ උත්සාහයට අපි විරුද්ධව නැගී සිටින ඕනෑම වෙලාවක විපක්ෂයේ විදියට නෙමෙයි, හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු පක්ෂයක දේශපාලන පක්ෂයක් විදියට මන්ත්‍රීවරු විදියට. ඒ නිසා රටේ ආර්ථික අර්බුදයේ විසඳීම සඳහා ගන්නා වූ ඕනෑම යහපත් ක්‍රියාවකට අපි සහයෝගය දෙන අවංකභාවයෙන් නම් එතුමා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා නම් ඒ සහයෝගය ලබා දෙනවා. හැබැයි තවදුරටත් වංකභාවය ප්‍රකාශ පෙන්වමින් මේ රට තවත් අවුලට ගෙනියන්න එපා කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුති. ගරු ඉසාක් රහමාන් මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිමනි, අද ප්‍රවාහන අමාත්‍යාංශයේ නීති සම්මන්ත කරගන්න අවස්ථාව මට කතා කරන්න වෙච්ච එක ඉතාම සතුටු වෙනවා. ඒක හේතුව තමයි අද ඇමතිතුමාත් ඉන්නවා, එවාගේ රාජ්‍ය ඇමතිතුමාත් ඉන්නවා. අද ඇමතිතුමනි, ඔබතුමා දන්නවා ලංකාවම ඉතාම බරපතල ප්‍රශ්නයි. එමදාම මරණයක් සිද්ධ වෙනවා. එදා යුද්ධවල තමයි එහෙම මරණයක් ඇති වුණේ. අද විශේෂම එක්සිඩෙන්ට් වලින් තමයි මේ මරණය ඇති වෙන්නේ. ඇමතිතුමනි, මම අවුරුදු 10කට 5කට කලින් ඉන්දියාව ගියා. හැබැයි ඉන්දියාව තමයි ජනගහනෙත් වැඩි, වාහනෙත් වැඩි. හැබැයි ඒ රියදුරු මහතුරු විශාල ඕමනාවේ නීතියට යටපත් වෙලා ගමන් කරනවා. හැබැයි අපේ රටවල ඒක දකින්න නේ ඇමතිතුමනි. ඒක ඔබතුමාලා නීති හදලා දුන්නට ඒක නීති හරියට ක්‍රියාත්මක නැති එක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නේ රියදුරු මහතුරට රියදුරු ලයිසන් දෙන්න කලින් විනය කියන එක පළවෙනි එක කියවලා දෙන්න වෙයි. ඒ විනය නැති නිසා තමයි අද රටේ විශාලම ඇක්සිඩන්ට් එකක් වෙන එක අපි දන්නවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. එයි
ගරු ඇමතිතුමා.
ඔව් ගරු මන්ත්‍රීතුමා, ඉදිරිපත් කරන වැදගත් යෝජනාව ගැන උපදේශකාරක සභාවෙත් වෙනත් අවස්ථාවලදීත් විශාල ලෙස අවධානය යොමු වෙලා සාමාන්‍ය දිනකට මරණ 8-10ක් අතර ප්‍රමාණයක් ක්‍රියානතුරු වලින් වෙනවා. අද දිනේදී අතිගරු ජනාධිපතිතුමා අපි ඒ රැස්වීම ලබන සතියට දාලා තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාර්ග අනතුරු වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් අඩියමින් සකස් කිරීමේ සාකච්ඡාව ආරම්භ කරනවා.
බොහොම ස්තුතියි මෙතුමනි. එනිසා ඒක විශේෂ අවධානයක් ඔබතුමා අරන් තියෙනවා. ඒකට ඔබතුමාට මගේ ස්තුතිය. ඒ වගේම තමයි මටත් යම් කිසි දෙයක් වෙන පැත්තට යන්න වෙලා තියෙනවා කතා කරන ඇමතිතුමනි. අද උදේමදී අපේ නීති පිට දරුවෝ පාර්ලිමේන්තුව ඉස්සර ඇවිල්ලා පිකටින් එකක් කරුවා. ඒක ඒ අයගේ සාධාරණ ඉල්ලීමක්. සභාපතිතුමනි, ඉල්ලීමක් කරන්නේ ඔබ දන්නවා මීට පෙර අපේ හිටපු ජනාධිපතිතුමා එක පාරම එකරේ නීතියක් වෙනස් කරුවා කාබනික පොහොර කියලා ගැනලා දීලා දැන් රටේ ආර්ථිකත් විනාශ කරලා රටත් විනාශ කරලා ලෝකෙම දුප්පත්ම රටක් විදිහට එතුමා පත් කරලා ගියා. ඒ වගේ එතුමාගේ කාලේ තමයි එතුමා මේ නීති පීඨයේ 2020 ඒ වගේම 2020 ඩිසెంబර් මාසේ තමයි කැසට් එකක් එතුමා ඇලියට දානවා. එතුමාගේ පාලන කාලේ හිටපු ඇමතිතුමා මව් භාෂාවලින් ඉගෙන ගන්න ගත්තු අයට විභාග ලියන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවලින්. අපි ඉංග්‍රීසි භාෂාවට විරුද්ධ නැහැ.
එමෙතුම ඔබතුමා දන්නවා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවාගම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වාගේ විශේෂ අධ්‍යාපනයක් ඉංග්‍රීසි වල තාම ඒ දරුවන්ට ලබා දීලා නැහැ. ඉගෙන ගන්නවා. නමුත් අනිවාර්ය කරලා නැහැ. හැබැයි එහෙම තියෙද්දිත් මේ කැසට් එක දාලා මහා පම්බුරියක් ගහලා අපි කැසට් එක දැම්මා ඉංග්‍රීසි වලින් තමයි ලිබාග ලියන්න ඕනේ කියලා හරියන්නේ නැහැ. එයි මේක වහාම අපි ආණ්ඩුව වශයෙන් අපි එමෙතුමා පාර්ලිමේන්තුවේදී කතා කරනවා. හැබැයි එතුමා කතා කරුවට හරි උත්තරයක් ලැබන්නේ අද උදේදී එතන පිකටින් වෙලාවද කවුරුත් යන්නේ? മന്ത്രിවරු එමෙතිවරුට පිකටින් තියෙන තැන් වලට යන්න බෑ. එයි මේ රටේ තියෙන ප්‍රශ්න නිසා මම ඒක දැනගෙනත් මම ගියා. එයි මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවෝ 10ක් 15ක් ඇවිල්ලා හිටියා. කරන්න දෙයක් නෑ. ගුටි කන්ද හරි කමක් නෑ කියලා ගියා. ගිය වෙලාවදී එතුමාලාගේ ඉල්ලීම සාධාරණයි. ඒ නිසා මේක හැමදාම දෙන්නම් සල්ලි කියලා එමෙතුමා කියේ නැතුව අපේ බන්දුල ගුණරත්න එමෙතුමා දැන් උත්තරයක් දුන්නා වාගේ හිතාම ඉක්මනින් එතුමාට බැරි දෙයක් නෑ. ජනාධිපතිතුමාට එතුමාට කතා කරන්න පුළුවන්. මේක වහාම එතුමා විසඳුමක් ගන්න ඕනේ සභාපතිතුමනි. නැත්තනම් මේ දරුවන්ට එන පරාදයක් අපි කරනවා. එක පැත්තෙන් ගොයි මහතුරු අපි විනාශ කරුවා වාගේ මේ දරුවන්ගේ අනාගතය විනාශ කරුවා. විනාශ කරන්න යනවා අපි. ඒ ආයේගේ පවුල ඒ වවුල වලින් අනාගතයක් නැති කරන යනවා. ඒ නිසා ඒ අය කියන්නේත් නැහැ, මං කියන්නේත් නැහැ. දිගටම මේ පවත්වාගෙන යන්න කියලා. අඩු ගානෙන් අවුරුදු දෙකක් හරි තුනක් හරි කාලයක් දීලා ඒ කටයුතු කරන්න ඕනේ කියලා සභාපතිතුමනි ඔබගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අපේ පක්ෂ මහලේකම්තුමා උසාවියට ගිහිලා ඡන්දයේ අයිතියේ ජයග්‍රහණ ගත්තා. හැබැයි ගත්තට ඡන්ද තියෙන්නේ නැත්නේ. මේක විශාල ප්‍රශ්නයක්. හැබැයි කොමසාරිස්තුමාට කියන්න තිබ්බා, කරන්න තිබ්බා, නොමිනේෂන් පත් කරන්න කලින් ඡන්දයක් හරි දිනයකට දිනයක් පත් කරලා තිබ්බනම් හරි සභාපතිතුමනි. එතුමා මොනවද කරුවේ? එතුමා දිනයක් දුන්නා. ඒ පස්සේ අපේ සියලුම මන්ත්‍රීවරු සංවිධායකවරු තමන්ගේ ආසනවල ඉන්න හැම පක්ෂම අය නොමිනේෂන් එකක් දුන්නා. නොමිනේෂන් එකත් බාරගත්තා. තමන්ගේ අතේ තියපු තුට්ටු දෙකත් විනාශ කරුවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයි. ඒ නිසා වහාම මේකට විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. නැත්තනම් නෑ තියෙනවා නම් තියෙනවා නේ කියනතුව මේක කොමසාරිස්තුමා කඹඇදිල්ලක් කියනවා. මේක ඉතාම අසාධාරණයි සභාපතිතුමනි. එකෝ තියෙනවා නැත්නම් නෑ. එයි මේක තාම මේ රටේ ඉන ඡන්දදායකයෝ මුලා කරන්නේ. ඒව කරන්නපා කියලා මම ඔබගේ ඉල්ලීමක් කරනවා. මේ ඡන්දයක් තිබුත් නිවැරදිම අපේ STB පක්ෂයේ දැන් විශාල ජයග්‍රහණයක් කරන්න බලන විදියට සමස්ත රටේම මේ ඡන්ද තමන්ගේ කටයුතු කරලා ගිහිලා අවසානයක් වෙලා තියෙනවා. අතේ ඔන්නමන ජයග්‍රහණක තියදී තමයි මේ දවල් වෙලා තියෙන නිසා ඒකට සාධාරණයක් වෙන්න ඕනේ කියලා සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා. ඒ වගේ තමයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොයි මහතුරුගේ ප්‍රශ්නයක්. ගොයි මහතුරු දැන් මේ දවස්වල තමන්ගේ අස්වැන්න කරන කාලයක්. පොහොර දුන්න නැතුව විශාල මිලකට පොහොර අරන් මඩ පොහොර දුන්න නැතුව TDM දුන්න නැතුව හරි අස්වැන්නක් නැතුව 150ක් 60ක් වාගේ තමයි තමන්ගේ අස්වැන්නක් ගන්න පුළුවන් වෙලා තියෙනවා වීවල. හැබැයි ඒ ගත්තු වීවලට තරි මිලයක් තාම නැහැ. රජයේ රුපියල් 100ට ගන්නවා කිව්වට අපේ බන්දුල ගුණවර්ධන එමෙතුමා හරියට පැහැදිලිමක් එතුමා දන්නවා. එතුමා හිටපු වෙළඳ ඇමති එතුමාගේ කාලේ හරියට එතුමා වීවල මිලයි හාල් මිලයි හරි පරිපාලන කටයුතු වශයෙන් ඒ කටයුතු කරගෙන ගියා. හැබැයි එමෙතුමනි දැන් එහෙම දෙයක් නෑ. එමෙතුමනි ඔබ දන්නවා අද තියෙන වීදමට වී කිලෝවක් දීලා ගොයි මහතුරේ ප්‍රශ්න විසඳන්න බෑ. තමන්ගේ දුවගේ දරුවන්ගේ කනේ කරේ තියපු රත්තරන් ටික උගස් කරලා තමයි වගා කරුවේ. අන්දිමට දැන් වගා කරලා දැන් වීතික වික්කට පස්සේ දැන් උගස් කරපු තමන්ගේ දරුවන්ගේ දුවගේ කනේ කරේ තියපු දේවල් උගස් වලින් කඩකාරයාගේ ගඳ නැති විදියකට වෙලා තියෙන නිසා වහාම ගරු ජනාධිපතිතුමනි ඔබතුමා උදේම කතා කරුවා. ඔබතුමා හරි ඩීසල් පෝලිං නැති කරුවා, ගෑස් පෝලිං නැති කරුවා. අනේ ජනාධිපතිතුමනි ඉව විතරයි නැති කරලා හරියන්නේ ජනාධිපතිතුමනි. මේක අනිත් බානවල මිලත් අඩුවීමක් නෑ නිසා හිතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නිසා ඔබට ඉල්ලීමක් කරනවා ඔබ දැන් වී වලට සහතික මිලක් දීලා තියෙන 120යි. හැබැයි ඒක චොච්චමක් මදි දැන් හඩු ගානේ රුපියල් 150 දක්වා හරි වීකිලවකට ලබා දෙන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා. එයි දැන් ජනාධිපතිතුමාට IMF එකත් ඇවිලා ඉන්නේ. මේ මාසේ වෙනකොට හරියනවා. ඒ IMF එකත් ආවනම් ඩොලරුත් දැන් බහිනවා එමෙතුමා. රුපියල් 100යි.
බන්දුල ගන්දල එමෙතුමා.
එමෙතුමනි.
වීකිලවක් 150 වුණොත් ඔබතුමා හොඳටම දන්නවා. සහල් කිලෝ එකක් රුපියල් 300ක් වෙනවා. එතකොට මේ රටේ අතිමහත් බහුතර පත්කන පාරිභෝගික ජනතාව මේ මිල දරන්නේ කොහමද?
වී කිලෝ එකක් 150 ගියු තාල් කිලෝ 300. හරි. ඔබතුමා අනිත් භාණ්ඩවල මිල අඩු කරලා දෙන්න කැමතිතුමා. ඔබතුමාලා යූරියා දුන්නත්, මඩත් පොරව දුන්නත් නෑ, TDM දුන්නත් නෑ, වල්නාශක දුන්නත් නෑ, කිරිමිනාශක දුන්නත් නෑ. එකට එකක් බඩු මිලක් රුපියල් 1500ට දීපු කිරිමිනාශක 5000ක්. රුපියල් 1000ට දීපු වල්නාශක 10000ක්. මෙහෙම වැඩි කරලා දැන් අන්දිමට ගොයි මහතුරුගේ වගා කටයුතු කරලා වීතික ගත්තුවට පස්සේ දැන් ඔබතුමාලා පාරිභෝගිකය ගැන බලන එක සාධාරණයි. එහෙනම් ගොයි මහතුරු ගැනත් ඔබතුමාලා බලන්න ඕනේ නේ මෙතුමනි. දැන් ඩොලර් මිල අඩු වෙලා යනවා. හරි. ඒ අඩු වෙච්ච විදියටම දැන් ඊළඟ කන්නටවත් ඔබතුමාලා තාම පොහොර දෙන්න සූදානම් නැහැ. කොහොද සූදානම් වෙලා තියෙන්නේ? කයිවාරු පිටරයි. තාම TDM දීලත් නැහැ මෙතුමා. තාම යූරියා විතරයි දීලා තියෙන්නේ. එබැයි එතුමානේ එතුමාගේ ආව මේ දැන් යූරියා දීලත් නැහැ, TDM දීලත්, ඊළඟ කන්න දැන් තුන්වෙනි කන්න මේක අසාධාරණ අපරාධයක් කරලා තියෙනවා. ඒ නිසා තාම මේ බලන්න එමෙතුමා
ධර්මාන්තතාව විනාඩිය කාලයක්
තියෙනවා. හරි. ඊටපො ජනාධිපතිතුමා කරපු මගුල මේ කාබනික පොහොර කියලා වටේම තියෙන කුණු ටික ගෙනලා කුඹරට දීලා අන්දිමට මහ පොළොත් එතුමා විනාශ කරලා දැන් කන්න තුනක්ත් විනාශ කරලා හතරවෙනි කන්නත් දැන් එතුමාගේ සංකල්පය අනුව විනාශ වෙන්න යනවා. නිසා වහාම මම කුෂිකාර මෙතුමාට ඉල්ලීමක් කරනවා. අපේ ජනාධිපතිතුමාද කතා කරුවා වාගේ ඩොලර් මිල අඩු වෙනවා වාගේ ඔබතුමා පොහොරට සහනාධාර මිලක් දෙන්න, වල්නාශික කිරිමිනාශිකට සහනාධාර මිලක් දෙන්න, ඒ වගේම වී වලට හොඳ මිලක් දෙන්න. මේ නිසා නැත්තනම් අපේ ගොයි මාතුරු රටේ විනාශයක් වෙනවා කියමින් සභාපතිතුමනි අන්දිමට මම කියනවා ඔබතුමාගේ මේ අපේ එමෙතුමනි ඔබතුමාද ගෙනාපු පනත විශාල හොඳ පනතක්. මේ පනතේ ඔබතුමා ඉදිරියට අරන් ගිහිලා මේ රටේ තියෙන ප්‍රවාහන මාර්ගයේ තියෙන ප්‍රශ්නේ විසඳුමක් කරන්න ඕනයි. එහෙම නැත්නම් අද බලන්න ඔබතුමා කොළඹ ඉඳලා අපේ කලාවට යන්න මට පේ 3000ක් තමයි කෝච්චිය යන්නේ. එමෙතුමා පේ 7ක් යනවා බස් එකේ වාහනේ, මගේ වාහනේ යන පේ 6ක් යනවා. එයි මේ රියදුරුගේ විනය නැති නිසා මේ විනය හදලා අපි රටේ හොඳ අනාගතයක් ඇති කරන්න ඕනයි කියමින් සභාපතිතුමනි කාලේ දීපු ඔබට ස්තුති කියමින් සමු ගන්නවා.
බොහොම ස්තුතියි. ගරු උදේන කිරිඳුගොඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොමත් ස්තුති. අද මෝටර් රථ ප්‍රවාහන ආඥාපාලන යටතේ වැදගත් සංශෝධන කීපයක් සිදුවන දවසක්. කෙටි කාලයක් තියෙන හින්දා මම හිතන්නේ වැඩිපුර විස්තර කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැති වෙයි. නමුත් මේ අජිත් මානප්පෙරුම් මැතිතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා ආබාධිතයන්ට රියදුරු බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන්. මේතුමා විශේෂයෙන් ඔබතුමාගේ ගරු අවධානය යොමු කරන්නට ඕනේ මොන කිවුල විෂන් එක තියෙන ආබාධිතයන් ඉන්නවා. අපේ රටේ 26,000ක් පමණ සොල්දාදු ආබාධයට ලක්ුණා යුද පිටියේදී. ඔවුන්ගේ අක්ෂි ආබාධයන් සිදුවෙච්ච පුද්ගලයන්ට ඔවුන්ගේ රථවාහන ධාවනය කිරීම සඳහා අවශ්‍ය ඒ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් විශේෂයෙන් කොලොම්බියාවේ ප්‍රාන්ත මන්දෙන්ෙන් හොයා බැලුවා 50කම මේක ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍ය වෛද්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරලා ඒ අවස්ථාව ලබා දෙන්න මේක හරි වැදගත් වෙනවා. මොකද ඔවුන්ගේ සහකම්පණ ඔවුන්ගේ කම්පණය සහකම්පණයක් බවට පත් කරගන්න අපිට අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඒ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ගිය සුමානේ මගේ හොඳම යාළුවෙක් මිය ගියා මෝටර් සයිකල් අනතුරකින්. ඔහුගේ අනතුරට හේතුව විදිහට දැක්කේ හෙල්මටේ තිබ්බ ඇණයක් හිසේ වැදිලා ඔහුගේ සිසුම්නාවට හානි සිදුවීම. මම හිතන්නේ මේ ප්‍රමිතිය ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. හෙල්මට් වල ප්‍රමිතිය ඇති කිරීම සඳහා ඒ ගන්නා ලද උත්සාහය මම හිතන්නේ ගෞරවයෙන් අගය කරනවා. මොකද මම මේ අත්දැකීම කනගාටුදායක අත්දැකීම දවස් කීපයකට කලින් අත්විඳ කෙනෙක් විදිහට. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේ මේ නිලධාරීන් පොත් රැසක් බෙදමින් යනවා. අපි හැමදාම කතා කරනවා මේක නවත්තන්නට ඕනේ කියලා. මොකද රටේ දරුවන්ට ලියන්න කොලයක් නැති අවස්ථාවේ රටේ දරුවන්ට කොලයක් ගන්න ඉතාම අපහසු අවස්ථාවේ අපි විශාල පොත් ප්‍රමාණයක් හැමදාම මේස මත පිරෙනවා. ඉඳ මූලාසන ආරම්භ මන්ත්‍රීතුමනි මේක අවධානය යොමු කළ යුතුයි. මේකද අපි ඉස්සරහා තියෙන ලැප්ටොප් යන්ත්‍රය. මේකට ගෙන යමේ අවශ්‍ය වෙනස්කම් කරන්න බැරි කමක් නැහැ. අපි හැමදාම කතා
කරාට
ක්‍රියාත්මක වෙන්නේ
නැහැ. සක්‍රව මන්ත්‍රීතුමා.
මමත් අපේ මන්ත්‍රීතුමාගේ මේ කතාවට එකඟ වෙනවා. මේ බලන්න මේ පොතේගේ බර කිලෝ 10කටත් වැඩි ඇති. අපරාධිනේ කවුද කියවන්නේ ඇමතුමා? මේ සභාපතිතුමා
කියවන්නේ නායකතුමාගේ
පාර්ලිමේන්තුවේ කියවන්නේ කෙනෙක් නෑ. අපරාධ කරන්නපා. මේක අපේ රටේ සල්ලි.
අපි අවධානය යොමු
කරනවා. දරුවන්ට අද මේතුමා කිව්වා වගේ ලියන්න පොතක් නැතුවදී ඔබතුමා මේ නාස්ති කරනපා කියලා ඉල්ලීමක් කරනවා.
උදැන් කිනුකට ඇමතුමා?
ඒ වගේම අද සුබදායක ආරංචියක් විදිහට ගරු ජනාධිපතිතුමා IMF ඒ ප්‍රධානයන් අපිට ලැබෙන්න නියමිත බව ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන අතරම හැබැයි අපි මේ තත්ත්වයට පත්ුනේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපි තාම විග්‍රහයක් කරලා නැහැ කියලා කියන්නට නෑ. මොකද මේ රටේ දූෂණය, අකාර්යක්ෂමතාවය, ඒ වගේම වංචාව, ඒ වගේම හිතවතුන්ට තැන්දීම, රැකියාව ලබා දීම, මේ සියල්ලම හේතුවෙන් මේ රටේ රාජ්‍ය අංශය අකර්මණ්‍ය වෙලා රටේ ආර්ථිකයේ විශාල බරක් වෙලා තියෙන අවස්ථාව. ආයතන 420කින් 30 ගණක් අන්ත දූෂිත තත්ත්වයට පත් වෙලා තිබුණා. හැබැයි මේවා නැවත මේ දූෂණයෙන්, වංචාවෙන්, අකාර්යක්ෂමතාවෙන් එළියට ගන්න අපි මොකද්ද කරන්න කියන එකට අවධානය යොමු කළ යුතුයි. එහෙම නැත්නම් මම හිතන්නේ නැවත නැවතත් IMF සරණට තමයි අපිට යන්නට වෙන්නේ. එහෙනම් මම හිතන්නේ රජයක් විදිහට රජේ ව්‍යාපාර කරන්න ගිහිල්ලා රට හාන්සි වෙච්ච තත්යක් දැන් තියෙනවා. එහෙනම් මේ සම්බන්ධයෙන් අලුතෙන් හිතලා වැඩ කර යුතු කරන්න වෙයි කියලා මම විශේෂයෙන් විශ්වාස කරනවා. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවයන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තිබ්බා පහුගිය කාලේ. ඔබතුමා කිව්වා ඩිජිටල් කරන්නේ වීම හේතුවෙන් ඉදිරියේදී හෝ ඒ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා කියලා. ඒකට අවධානය යොමු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි පාස්පෝර්ට් දෙපාර්තමේන්තුව ඩිජිටල් කරන්නේ කරලත් අද විශාල මුදලක් ගෙවන්නට වෙලා තියෙනවා කියලා ජනතාව කියනවා පාස්පෝර්ට් එකක් ලබා ගන්න. මම දන්නේ මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. මේක අපි රජයක් විදිහට විශේෂයෙන් රජයේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මොකද පාස්පෝර්ට් එකක් කියන එක කෙනෙකුට අවශ්‍ය වෙන වෙලාව අපිට කියන්නට බෑ. හැබැයි ඒක ගන්න දවස් ගාණක්, මාස ගාණක් පෝලිමේ ඉන්න වෙනවා නම්, එහෙම නැත්නම් ඒක නීතියානුකූල නොවන ක්‍රමයකින් ගන්න වියදම් කරන්න වෙනවා නම් මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. විශේෂයෙන් අපි තරුණ පරපුරේ තියෙන මේ අරගලකාරී මානසිකත්වය තව තවත් වැඩි දියුණු කරන්නට ඔවුන්ගේ හෙට අනාගතය වෙනුවෙන් ප්‍රශ්න ඇති වෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි මේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන කතා කරවුවොත් රටේ හැම පාරක්ම ජනතාවට සහ වාහනවලට ගමන් කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අලුතෙන් පාරක් හදපුවාම අපිටත් බොහොම සන්තෝසයි. මට විශේෂයෙන් මතක් වෙන්නේ මාවනැල්ලේ සර්කියුලර් රෝඩ් එක හදපුවාම දෙපැත්තේ කිසිම ව්‍යාපාරයක් ගොඩනැගිල්ලක් තිබ්බේ නැහැ. හරියට වෙන රටක මාවතක යනවා වගේ. හැබැයි අද ඒකට යන්න විදිහ නැහැ. ටයර් එක ගලවන්නේ පාරේ සමහරලාට. එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරවල තට්ටුව ගෙනල්ලා කඩේ කොහෙවත් තට්ටුව ගෙනල්ලා පාට වෙනකන් තියෙනවා. ජනතාවට යන්න විදිහක් නැහැ. මෙන්න මේක අවධානය යොමු කරන්න ඕනේ. ඒක අර කිඹුලා වලට විතරක් නෙමෙයි ගරු ඇමතුමනි, මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා මම හිතන්නේ මේ ප්‍රශ්නෙට විශේෂයෙන් අවධානය යොමු කරන්න. මාර්ග අනතුරු බොහොමයක් සිදු වෙන්න හේතු වෙලා තියෙන මාර්ගයේ දෙපස ව්‍යාපාර සිදු කිරීම. ව්‍යාපාරිකයන් ඉන්නත් ඕනේ, පදික ජනතාව යන්නටත් ඕනේ, පදික වෙළඳුන් ඉන්නටත් ඕනේ, මාර්ග වාහන යන්නත් ඕනේ. මේක win-win situation එකකට ගේන්න ඕනේ. ඒක වෙළෙන්ද විතරක් ගෙදර යවල ඉවරලත් අපිට මේක කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා මම හිතන්නේ දෙපැත්තනම වාසිදායක වෙන හැමෝම සුරක්ෂණය වෙන ක්‍රමවේදයකට මේ නීති රීති සමුදායන් සකස් කළ යුතුයි කියලා යෝජනා කරනවා. ඒ වගේම
ගරු බන්දුල ගෞරවණීයතුමා,
ඔබතුමා කියන එක අපි පිළිගන්නවා. මොකද හේතුව මහාමාර්ගයේ නීතිය ක්‍රියාත්මක කරන්න නොදුන්නොත් මගින්ගේ මාර්ගවලයි ආරක්ෂාවට අවහිරයක් වෙනවා. අපි ස්ථාන 3000කට වැඩි ප්‍රමාණයක් අඳුරගෙන තියෙනවා. මාර්ගවල අනතුරු සිද්ධ වෙන්නේ නැති ආකාරයට සුවන් රැකියා නියුතුයිට ඉඩ ලබා දෙන්න 3000ක් ස්ථාන රට පුරා අඳුරගෙන තියෙනවා. ඉදිරි කාලය තුළ අපි එයට ඒක වෙන් කරලා දෙන්න.
ඒ වගේම මම හිතන්නේ අපි කැබිනට් අමාත්‍යතුමාට, රාජ්‍ය අමාත්‍යතුමාට විශේෂයෙන් ස්තුති කරන්නට ඕනේ. විවාදයේ යන අවස්ථාව තුළ මාරුවෙන් මාරුවට හරි දෙදෙනා මේ සභා ගැමේ රැඳී සිටමින් අවධානය යොමු කරමින් අවශ්‍ය තැන්වල ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන. මොකද සමහර වෙලාවට අපි විවාදවලට සහභාගී වෙනවා, අමාත්‍යවරයා දැක් ගන්නත් නැහැ, රාජ්‍ය අමාත්‍යවරයා දැක් ගන්නත් හම්බෙන්නේ නැහැ. හින්දා ඔබතුමාලාට ඒකට විශේෂ ස්තුතිය පුද කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. හැබැයි මේ රටේ තියෙන ප්‍රශ්න වලට, ගැටළු වලට මාර්ගය විතරක් නෙමේ අපේ ප්‍රවාහන ක්‍රමවේදය ප්‍රවාහන පද්ධතිය තුළ විශේෂයෙන් හිටපු ප්‍රවාහන ඇමතුමා මෙතෙන්ට ආපු අවස්ථාවේ විශේෂයෙන් කියන්නට ඕනේ මම යෝජනාවක් විදිහටම එක කාලයක් ඉදිරිපත් කරා මුත් අපිට රටේ තියෙන ආර්ථික තත්ත්වයන් එක කරගන්නට බැරි වුණා මේ පාක් ඇන් රයිට් ක්‍රමවේදය දුම්රියට අවම වශයෙන් පේරාදෙණියට ගේන්න කියන එක මොකද පේරාදෙණිය දුම්රිය ස්ථානයේ විශ්වවිද්‍යාලයට අධිකරණ සංකීර්ණයට ඒ වගේම රෝහල මේ සියල්ලටම විශේෂයෙන් ආසන්නෙන් තියෙන සරසවි වුණ දුම්රිය ස්ථානයේ විශාල භූමියක් තියෙනවා. ඒ භූමිය අපිට යොදා ගන්න පුළුවන් යොදාගෙන එම ස්ථානයේ ටිකට් නිකුත් කිරීමේ පහසුව ලබා දෙනවා නම් මම හිතන්නේ දුම්රිය ප්‍රවාහනය වැඩි කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. මේ යෝජනාව සම්බන්ධයෙන් ඔබතුමා නැවතත් අවධානය යොමු කරයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි අද දින මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක හැමෝම කතා වෙන ප්‍රශ්නේ තමයි මැතිවරණේ. ඒ මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම හංගලා තියන්න අපි කොච්චර උත්සාහ කරත් අර දියට ඔබන ලද රබර් බෝලයක් මෙන් ඉහළට එන ආකාරය අපිට පෙනී යනවා. මම හිතන්නේ
ගරු මන්ත්‍රීතුමා විනාඩියක් කාලයක් තියෙන කතාවක්.
බොහොම ස්තුතියි. එද මම හිතන්නේ අපි හැමෝම ඉල්ලන ජනතාවගේ පීඩනය මුදා හරින්න පුළුවන් අවස්ථාවක් එක. මොකද අපි දන්නවා රටේ ජනතාව දැන් අවුරුද්දකට වැඩි කාලයක් තුල ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඒ පීඩාවෙන් පත් වෙලා ඉන්න ජනතාවගේ පීඩනය ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාව අපි ලබා දුන්නොත් මං හිතන්නේ නැවතත් මේ රටේ ලේ ගැලීම්, ගිනි තැබීම්, අරගල සිදුවෙන එකක් නැති වෙවි. ඒ හින්දා රටේ හෙට දවසේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රටේ හෙට දවසේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මීට වැඩි අවධානය යොමු කරලා කටයුතු කළ යුතුයි කියලා මා යෝජනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු දිලුම් අමුණුගම් මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරෝඪ මන්ත්‍රමනි ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කර දීම සම්බන්ධව. අද දිනේ ප්‍රවාහන ශාස්ත්‍රයේ යටතේ රෙගුලාසි කීපයක් අනුමත කරන අවස්ථාවේදී විශේෂයෙන් මේක ප්‍රධාන වශයෙන්ම රෙගුලාසි දෙකක මිල ගණන් සංශෝධනයන් තමයි ඉදිරිපත් වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම වාහන ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචි මාරු කිරීම වගේ ඒ වගේම ආරක්ෂිත හිස්වැසුම් පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දීර්ඝ ලෙස පරීක්ෂණ කරලා එයා ගත්ත තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට මේ රියානතුරු වලින් සිදුවන මරණ සහ තුවාල ප්‍රමාණය අවම කර ගැනීම සඳහා කළ යුත්තේ මොකක්ද කියන කාරණය පිළිබඳව තමයි මේ රෙගුලාසි වලත් අද දිනේ සඳහන් වෙන්නේ. විශේෂයෙන් මේ ආරක්ෂක හිස්වැසුම් පිළිබඳව අපි කතා කරුවොත් අද අපි දන්නවා දල වශයෙන් දවසකට මරණ 8ක් පමණ සිද්ධ වෙනවා රියානතුරු නිසා. මරණ 8ක් සිද්ධ වෙනවා වගේම අපි වැඩි සැලකිල්ල දක්වන්නේ මරණ ප්‍රමාණය ගැන වුණත් බරපතල විදිහේ තුවාල සිදුවන අනතුරු අපි සැලකිල්ලට නොගත්තත් විශාල ප්‍රමාණයක් බරපතල තුවාල ලබන අනතුරු වෙනවා. මේ වගේ 80%ක්ම ත්‍රිරෝද රථත් මෝටර් සයිකල් ආශ්‍රිතව තමයි මේ අනතුරු සිදු වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රධාන අමාත්‍යංශ මං ඉන්න කාලේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පරීක්ෂණ රැසක් දත්ත එකතු කරලා නොයෙකුත් දේවල් මාර්ගෙන් අද මේ රෙගුලාසි අපේ ගරු අමාත්‍යතුමා මුදල් සංශෝධන වගේම මේ හිස්වැසුම් පිළිබඳව ඒ යෝජනාවත් ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ යුද්ධයක් පැවතිච්ච රටක් නිසා අපේ රටේ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කළා දුන්නා. නමුත් අපි සිල් දනාම දන්න ආකාරයට මේ සම්පූර්ණ මූණ ආවරණය වෙන හිස්වැසුමෙන් තමයි වැඩි ආරක්ෂාවක් මේ යතුරුපැදි කරුවාට ලැබෙන්නේ. අද දිනේ ඒක නැවත සක්‍රිය කරන්න විතරක් නෙමෙයි මේ දේශීයව නිෂ්පාදනය කරන සහ විදේශීයව ගෙන්නන හිස්වැසුම් වල ප්‍රමිතිය කෙසේ විය යුතුද කියන එක තමයි අද මේ අපි අනුමත කරන එක රෙගුලාසියක සඳහන් වෙන්නේ කියන කාරණේත් අපි මතක් කරන්න අවශ්‍යයි. මේ ගිතාම කාලීන මේ වෙලාවේ අවශ්‍ය ජීවිත බේරා ගැනීමට සහ බලපතල අනතුරු බේරා ගැනීමටත් රජයේ සෞඛ්‍ය වියදම යම් පැත්තකින් අඩු කර ගැනීමටත් ගෙන එන යෝජනා කීපයක්. විශේෂයෙන් මේ වගේදී ආරක්ෂක ආරක්ෂිත ඇඳුම් පිළිබඳ මෙවැනි අනතුරු වලදී මොන වගේ ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුද කියන කාරණේත් මේ අතුලත අඩංගු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳ විවාදයක් නැහැ. සියලු දෙනා මේ යෝජනා අනුමත කරයි. අපි දන්නවා මෑත කාලයේදී අපේ නව ප්‍රවාහන අමාත්‍යතුමාත් වත් වුණාට අසුව ප්‍රවාහන ශේෂ්ත්‍රයේ යම් ඉදිරියක් විශේෂයෙන්ම 2016 පමණ මේ රටට බස් රථ ආනයනය කෙරුවාට පසුව පහුගිය කාලේ තමයි අපි බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ මමගේ කාලය ආරම්භ කරලා අපි බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ කාල සීමාව වෙනකොට මේ වෙනකොට බස් රථ 600ක ප්‍රමාණයක් පැමිණෙමින් තිබෙනවා ග්‍රාමීය ධාවනයේ සඳහා අපි කිරිඳිගොඩ ඇමතුමා කෝ වගේ ග්‍රාමීය ධාවනයේ සඳහා මේ වෙනකොට එකතු කිරීම සඳහා කුඩා බස් රථ 400ක් ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ ලැබිලා පරණ ක්‍රමවේදයට සැකසුණු ඒවා නෙමෙයි අලුත් තාක්ෂණය ඇතුළත් ඒ බස් රථ ඩිපෝ අතර අපේ කරව අමාත්‍යතුමා බෙදලා දීලා අද මේවා ග්‍රාමීය ධාවනයට එකතු වෙමින් පවතින. ඒ වගේම අපි දන්නවා මේ වන අමාත්‍යතුමා නාගරික ධාවනයේ සඳහා පාක් ඇන් රයිඩ් එක ගැන කතා කරුවා ගරු අමාත්‍යතුමනි. අපි මේ වෙලාවෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් මත කුලී පදනම මත බස් අරගෙන මේවා ආරම්භ කෙරුවා. නමුත් කුලී පදනම මත මේවා දිගටම පවත්වාගෙන යන අපහසුයි තිබුණු ආර්ථික තත්ත්වය අනුව. නමුත් මම දන්නවා මේ වෙනකොට ඔබතුමා ඉලෙක්ට්‍රික් බස් අත ආනයනය කිරීම විතරක් නෙමෙයි BOT ක්‍රමයට ධාවනය කරන්නටත් ලංගමට බරක් නොවන විදිහට ඒ වගේම ඒ සූර්ය පැනල සහ චාර්ජර්ස් ඩිපෝ ආශ්‍රිතව එක්ලස් කරලා ඒ හරහා ඉලෙක්ට්‍රික් බස් රථ ඇණියක් ලංගමට ලබා දීමට අවශ්‍ය කටයුතුත් අපි ගරු අමාත්‍යතුමා මේ වෙනකොට අපි මූලික පියවර ගත්ත එතුමා මේ වෙනකොට ඉතාම සාර්ථකව ඒ කටයුතු අවසාන අදියර දක්වා ගෙන ඇවිල්ලා තියෙනවා. කැබිනට් අනුමැතිය ඊයේ දිනේ මතාම සතුටට කාරණයක් ඇමතුමා දන්නනවා. කැබිනට් අනුමැතියත් ඊයේ දිනේ ව්‍යාපෘතියට ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා කඩිනමින් ලෝකයේ හුඟක් රටවල්වල අපි දකින ආකාරයට සුවපහසු ප්‍රවාහන සේවයක්. අපේ ප්‍රවාහන සේවයේ නරකයි කියලා කියන්න බෑ. ප්‍රවාහන සේවයේ හොඳයි. හැබැයි ප්‍රවාහන සේවයේ ගරු මූලාසනාරූඪ මන්තුමනි සුවපහසු නෑ. ඒ නිසා තමයි අපි පරණ බස් රථ ඇණිය වෙනුවට නව බස් රථ ආදේශ කරන්නටත් ඒ වගේම ලෝකයේ සෑම රටකම වගේ දැන් ප්‍රවණතාවය බවට පත්වලා තියෙන විදුලි රථ නැත්තම් EVs නැත්නම් ඉලෙක්ට්‍රික් බස් රථ මේ සඳහා ආදේශ කරන්න මේ අවස්ථාවේදී කටයුතු කරමින් පවතින කියන කාරණේත් මතක් කරන්න අවශ්‍යයි. ඊට අමතරව අපේ ගරු අමාත්‍යතුමාත් එක්ක අපි සාකච්ඡා කෙරුවා විශේෂයෙන් අපිට තියෙන අපේ මගීත ලෝකයේ හුඟක් ගුවන් තොටු පොළවල දුම්රියත් පොදු ප්‍රවාහනෙත් සම්බන්ධතාවයක් තියෙනවා. අපේ කටුනායක ගුවන් තොටු පොළේ අපේ අලුත් පරණ ඇතුළ පරණ ව්‍යාපෘතියක් කරු අමාත්‍යතුමාත් එක්ක අපි සාකච්ඡා කරලා ආයෝජන අමාත්‍යංශෙත් නැවත ඒක සක්‍රිය කරනවා. ඒ නිසා කටුනායක පෝට් සිටි අපිට සැහැල්ලු දුම්රියකුත් ඉදිරියේදී කටයුතු ආරම්භ කරන්න හැකියාව ලැබේ. කැබිනට් එකට එතුමා එක දාලා තියෙනවා. එක කාරණයක් විතරක් මම කියලා අවසාන කරනවා ගරු අමාත්‍යතුමනි, පහුගිය කාලේ අපි මේ අධිධාරිතාවය සහිත යතුරු පැණි ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවකුත් අපි සකස් කරුවා, ඉදිරිපත් කෙරුවේ නැහැ. ඒ සඳහා අපි වාර්තා අරගෙන තියෙනවා, දත්ත අරගෙන තියෙනවා. 450cc දක්වා 450cc සිට 1000 දක්වා අය කළ යුතු ගණන් ඒකෙන් විශාල මුදලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා ඒ වාර්තා අපි ලබලා දෙන්න. මේ වැඩි බලය තියෙන ජපන් සහ බටහිර රටවල නිෂ්පාදිත මෝටර් සයිකල් වලින් අනතුරු වෙලා තියෙන ඉතාම අල්ප ලෙස. මොකද මේවාගේ තාක්ෂණය වැඩි, ප්‍රමිතියට හදලා තියෙනවා, ඒ වගේ බැලන්ස් එක හොඳයි. ඒ නිසා ඒ වගේ දත්ත ගත්තාම වෙලා තියෙන අනතුරු ප්‍රමාණය අඩුයි. මෝටර් සයිකල් කියලා එකම බාස්කට් එකට දාපුවාම විශේෂයෙන් ඉන්දියාවේ සහ දේශීයව නිෂ්පාදනය කර ස්කූටර් වලින් තමයි වැඩිපුර මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ස්කූටරක තියෙන ළඟ දුවන, නමුත් ලංකාවට ගෙනාපුවම ඒක දුර දුවන, කොළඹත් යනවා ස්කූටරේ. එතකොට මේ නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. දැනට ගරු අමාත්‍යතුමනි විශාල අධිබලති මෝටර් සයිකල් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මේවා හරි විදිහට අපි ලියාපදිංචි කරන්න දෙන්නේ නැති නිසා හොර විදිහට ලියාපදිංචි කරලා ස්කූටර් වලට ලියාපදිංචි කරලා අදටත් මහාමාර්ගයේ දුවනවා. හැබැයි මේ වගේ අනතුරු වෙන්නේ නැති නිසා මේවා පොලිසියට අහු වෙන්නේත් නැහැ. අද ඒවා භාවිතා කරනවා. හැබැයි අනවසරයෙන් තමයි ඒවා භාවිතා කරන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් උත් මං ඉල්ලීමක් කරනවා. මම පැරණියේ පත්‍රිකාත් ඒ විස්තරත් ඔබතුමාට ලබලා දෙන්න. විශාල තරුණ පිරිසක් ඉන්නවා, කුඩු ගහන්නේ නැති, අරක්කු බොන්නේ නැති මේ යතුරු පැදි වලට ඇබ්බැහි වෙච්ච කණ්ඩායමක්. ඉතින් මං හිතන්නේ යතුරු පැදි වලට ඇබ්බැහි වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රජයටත් මුදල් අය කරලා රජයට ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමාට ඒ දත්ත වලින් ඔප්පු කරලා පෙන්නන්න මේවයේ අනතුරුදායක භාවය අඩුයි. අඩු බල ඇති ස්කූටර් සහ අනිකුත් අපි දේශීය වෙක්ලස් කරන මෝටර් සයිකල් රථවලට වැඩිය. මෙහෙම ආන්දෝලනයක් තිබ්බ ත්‍රීරෝද රථවලටත් පහුගිය කාලේ මේ මොඩිෆයි කරන්න එපා කියලා. ගරුවමත්තුමනි යගේ ත්‍රීරෝධ රථය ය මොඩිෆයි කරගත් මොකද අපිට තියෙන අමාරු එක වෙනම ශේෂත්‍රයක් ඒ කොටස් නිර්මාණය කරන. ඒ අනුමැති අපි පහුගිය කාලේ ලබලා දුන්නගෙන් කාටවත් හානියක් වුණෙත් නැහැ අනතුරක් වුණෙත් නැහැ. ඒ ඔබතුමාගේ කාලේ මම ඉල්ලනවා පුළුවන් නම් මේ 450ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කරන්න නීතියානුකූලව අවස්ථාව ලබා දෙන්න ඔබතුමාට අපි ඒ සියලු දත්ත ලබා දෙන්න සූදානම් කියන කාරණේ මතක් කරමි. කාලය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය
උදගන්න. ගරු කාදර් මස්ථාන මැත්තමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා. You have 3 minutes.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். அலமிதாங்க உறுப்பினர் அவர்களே, 3 நிமிடங்களில் எதை கூறுவதென்றுதான் பிரச்சனை. இருந்தாலும் இந்த மோட்டார் வாகன சட்டத்தின் கீழ் நடைபெறுகின்ற இந்த விவாதத்திற்கு நேரமதிக்கமைக்கு நன்றிகளை கூறிக் கொண்டு, இந்த தற்பொழுது கடந்த காலங்களிலும் தெரியும் ஏற்பட்டிருக்கின்ற எமது எக்ஸிடென்ட்கள், கூடுதலான விபத்துக்கள், அதால் ஏற்பட்டிருக்கின்ற மரணங்களை நாங்கள் ஒப்பிடும் பொழுது, அந்த விபத்துக்கள் கூடுதலான மோட்டார் பைக்கால் தான் அந்த விபத்துக்கள் ஏற்படுகின்றது. அதில் வந்து அந்த தலை கவசம் அணிவதில் வந்து கடந்த காலங்களில் பாதுகாப்பு காரணமாக சில விதிமுறைகளை தளர்த்தி அதுகளை கொண்டு வந்ததால் தான் அவ்வாறான நிலைமை ஏற்பட்டிருக்கின்றது. இப்பொழுது முகத்தை அதாவது மூடி நாங்கள் அந்த முகக்கவசம் அணியலாம் என்ற ஒரு நிலைமை உண்மையிலேயே எமது பல உயிர்களை பாதுகாக்கக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது என்பதனை இங்கே நான் தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை கூறிக்கொள்கிறேன். அதே போல நாங்கள் எடுத்தால் கூடுதலாக எமது பகுதிகளில் இந்த விபத்து ஏற்படுகின்றத சொல்வதென்றால், கூடுதலாக இந்த பாடசாலை நேரங்களும் ஏனைய அந்த வேலைகள் விட்டு போற நேரங்களில் கூடுதலான விபத்துகள் ஏற்படுகின்றது எமது பகுதிகளில். குறிப்பாக எமது பாடசாலைகளுக்கு அருகில் வந்து நான் கலர் லைட் போடையில் மேலே நாங்கள் வந்து பாலங்கள் போடுறதுல அது பெரிய ஒரு சாதகமாக இல்லை. எமது வவுனியா அதே போல் மன்னார் முல்லைத்தீவு பாதைகளில் அந்த அவ்வாறான நேரங்களில் வந்து நாங்கள் கலர் லைட்டை கூடாக அங்கே அந்த வாகன நெரிசல்களை நாங்கள் கட்டுப்படுத்தும் பொழுது அந்த உயிராபத்துகள் அந்த எக்ஸிடென்ட்களிலிருந்து மாணவ செல்வங்களையும் பாதுகாக்கக்கூடிய நிலைமைகள் இருக்கின்றது. அதே போல் அடுத்ததாக எடுத்துக்கொண்டால் எமது வவுனியா பகுதிகளில் ரயில்வே வீதிக்கு அருகாமையில் இரு பக்கங்களிலையும் மக்கள் நீண்ட காலமாக வாழ்கின்றார்கள். அதற்கு அந்த இடத்துக்கு அவர்கள் வாக்காளர்களாக பதிவு செய்திருக்கின்றார்கள். அதே போல அவர்களுக்கு மின்சார வசதி கொடுக்கப்பட்டிருக்கின்றது. மின்சார வசதிகள் கொடுக்கப்பட்டிருக்கின்றது. ஆனால் அங்கு தற்பொழுது வந்து ஒரு 2 அடி வாய்க்காலுக்காக 6 அடி உடனடியாக இன்னும் 3 நாட்களில் விடணும், உடனே வெளியாகணும் என்று கூறியிருக்கின்றார்கள். அது உண்மையிலேயே ஒரு அந்த அவர்களுக்கு ஒரு பாரிய ஒரு பாதிப்பை ஏற்படுத்தும். பல கிட்டத்தட்ட 100 கணக்கான குடும்பங்கள் இருக்கின்றார்கள். இன்று நேற்று அல்ல, இது ஒரு 30 வருஷத்துக்கு மேல் அவர்கள் இருக்கின்றார்கள். அந்த நேரம் அதிகாரிகள் அவ்வளோத்தையும் விட்டுவிட்டு இப்பொழுது உடனடியாக அவர்கள் 6 அடி தரும் பொழுது அவர்களுக்கு வீடுகளில் ஒரு பகுதியே போகுது. அதனால அது சம்பந்தமாக தேவையான 2 அடி தான் அவர்களுக்கு காணு வெட்டுவதற்கு தேவை என்றால் அதை மட்டும் எடுக்கக்கூடியதாக நான் கௌரவ அமைச்சர் அவர்களிடம் பேசியிருக்கின்றேன். அது சம்பந்தமாக அமைச்சர் அவர்களும் சொன்னார்கள், உரிய அதை பார்த்து அதை என்னென்று சொல்லி ஒரு நடவடிக்கை எடுப்போம் என்று. அந்த அடிப்படையில் அந்த இவ்வாறான செயல்பாடுகள் ஆரம்பத்திலேயே நாங்கள் தடுக்கணும். இதையும் மக்கள் அசௌகரியம் மக்களுக்கு பாதிக்கக்கூடிய இந்த நடவடிக்கையும் உரிய தீர்வை அமைச்சர் அவர்கள் பெற்றுத்தர வேண்டும் என்று கூறிக்கொள்வதோடு, இவ்வாறு பல வீதிகள் செய்யப்பட்டு கடந்த காலங்களில் 1,00,000 கிலோமீட்டர் அந்த வீதி வேலை திட்டத்தில் வந்து பல வீதிகள் செய்யப்பட்டு இன்று இருந்ததை விட மிகவும் மோசமாக சென்றிருக்கின்றது. அந்த வீதிகளை அடையாளப்படுத்துபவர்கள் இன்று அந்த கிராமத்துக்கு போக இல்லாமல் இருக்கின்றது. எனவே சிப் சீலிங் என்ற முறையில் அந்த ஒரு போக்குவரத்து செய்யக்கூடிய அளவுக்காவது அந்த பிரதான அந்த அவ்வாறான வீதிகளை அடையாளப்படுத்தி நான் அந்த வீதிகளை அடையாளப்படுத்தி நான் அமைச்சருக்கு கொடுத்திருக்கின்றேன். விரைவாக அந்த வீதிகளையும் எமக்கு செய்து தருமாறு கேட்டுக்கொண்டு இந்த அவசரமாக முடிக்க வேண்டும் என்று கூறியதன் அடிப்படையில் நிறைவு செய்கின்றேன். நன்றி.
ගරු මූලසනාරුවේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අද විශේෂම
අවස්ථාවක් මේ වගේ මෝටර රථ සම්බන්ධ මෝටර රථ ප්‍රහන් දෙපාර්තමේන්තුව ගැන කතා කරන්න ලැබීමත් මොකද හේතුව තමයි සාමාන්‍යයෙන් අපි දැක්ක මීට කීප දවසකට කීප මාස කීපයකට කලින් අපි දැක්ක සමහර වෙලාවට දවසේ වැරද්ද කියලා රූපහායිනේ දානවා මොකක් හෝ මාධ්‍ය මගින් දකිනවා දවසේ වැරද්ද කියලා කොහේ හරි කවුරු හරි වීඩියෝ කරලා පෙන්නුවොත් ඒක හවසට අපි දකිනවා දැම්මොත් නිවුස් වලට විනාඩි 5ක් විතර අරගෙන ඒක පෙන්නනවා මෙන්න මේ දවසේ වැරද්දක් කියලා හැබැයි ඒ කාලේ මං හිතන්නේ අපි හැමෝම මං හිතන්නේ ඔය හැම කෙනාම පරිස්සම් වුණා ඒ දවසේ වැරද්දට අහුවෙන්නේ නැතුව ඉන්න හැබැයි අද වෙනකොට ඒ තත්ත්වේ නැහැ ඒක මේ මාධ්‍ය මගින් ඒ වගේ දේවල් පෙන්වන්නේ නැහැ ඒක නිසා මම ඉල්ලනවා මිල්ලා සිටනවා මෝටර රථ ප්‍රාන්ත දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ ආයතන සියල්ලම සම්බන්ධ වෙලා මේ දවසේ වැරද්ද කියන එක නැවතත් ක්‍රියාත්මක කරන්න මං හිතන අනතුරු ගොඩාක් නවත්ත ගන්න පුළුවන් වෙයි ඒක විශේෂ දෙයක් ඒ වගේම මං හිතන්නේ අපි වරදක් කරලා පොලිසිය පොලිස් නිලධාරින් මහත්වරු අල්ලනවා සමහරට යාපනයේ වරද පොලිසියෙන් අර
අහුනොත් සභාවේ කටයුතු අවසන් වෙනතුරු තව විනාඩි 2ක කාලයක් ලබා දෙන්න සභාව එකඟද?
සියද කියනවනේ ඉස්සෙල්ල ඔව්.
ගරු අමාත්‍යමා.
ඉවරයි.
සභාවේ කටයුතු අවසන් වෙනතුරු සභාව ගෙන යාමට
සභාවේ කටයුතු අවසන්යි.
අවසන් වෙනතුරු සභාවේ තව විනාඩි කිහිපයක අවස්ථාවේ තියෙනවා. සභාව එකඟද?
හරි විනාඩි කිහිපයක් දෙන්න.
කියන්න.
විනාඩි 2ක්.
විනාඩි 2ක්. හරි.
ගරු මන්තුමා තව කතාව
විනාඩි අමාත්‍යමනේ. එතකොට මේ වරදක් කරලා අහු වෙනවා කවුරු හරි කෙනෙක් යාපනයේ දහ වුණත් ආපහු ලයිසන් එක ගන්න සමහරට වීකෙන්ඩ් එක වුණොත් එයා ආපහු නැවත වතාවක් ලයිසන් එක ගන්න ගිහිල්ලා එන්න ඕනේ යාපනයේ. ඒක නිසා මේකත් වෙනස් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම රජයට ලැබෙන මේ ලයිසන් එකක් දුන්නම ලයිසන් එකක් කෙනෙකුට අරන් දුන්නම රජයට ලැබෙන මුදල ඉතාම අඩුයි. ඒ වගේම නම්බර් ප්ලේට්ස් වලට විශේෂයෙන්ම නම්බර් ප්ලේට් එකක් ගත්තොත් ඒකෙත් අම්සි පොඩ කුඩා මුදලක් තමයි හම්බෙන්නේ. හැබැයි ලයිසන් එකට ඒ ලයිට් බිලක් ඒ ආයතනයේ විසින් මේ පෞද්ගලික ආයතනයේ විසින් ලයිට් බිල ගෙවන්නේ ලයිට් බිලත් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේවා මොකක් හරි ක්‍රමවේදයකට හදන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම SIM එකේ ඕන තරම් ඩීටේල්ස් දාන්න පුළුවන්. ඩීටේල්ස් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ SIM එකට ලයිසන් එක දෙන SIM එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. හැබැයි මේවා ඉන්ක්ලූඩ් කළා මේවා හරියට ක්‍රමවත් පොලිසියත් සමග සම්බන්ධ වෙලා මේ ක්‍රමවත් හැදුවොත් මේ නීති වැරදි කරන අයට ඒ නිසිය දඬුවම් දෙන්න පුළුවන්. මොකද ආපහු වැරද්දක් කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් මේ වැරද්ද කරලා ඔව් එතාම වෙන ක්‍රමයකට ලයිසන් එකේ ටෙම්පරියක් අරගෙන ආපහු නැවත මානවන්තික අනතුරු කරලත් මේ වගේ අපි දකිනවා. ඉතින් ඒ වයින් මිදෙන්න ඕනේ ගොඩක් වෙලාවට අපි මේ නීති නියමකාරීන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉතාම වැදගත්
වෙනවා. ඒ වගේම කාලය අවසානයි කතාව අවසන් කරන්න.
ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා මේ මාර්ග අනතුරු විශේෂයෙන්ම දකින්නේ ත්‍රිවිල් සහ ඊට අමතරව බස් රථ වලින් මේ පුද්ගලික බස් රථ වෙන්න පුළුවන් අනිකුත් සීටිබි බස් රථ වෙන්න පුළුවන්. හැබැයි මේ අයගේ මේ අය ආහාර ගන්න ස්ථාන එහෙම නැත්නම් නවත්වනවා යම් කිසි තැන්වල එතන බලන්න මද්දව්‍ය භාවිතා කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා ඒ අය. ඒක නිසා මේක විශේෂයෙන්ම පොලිසිය මේකන විශේෂයෙන් මැදිහත් වෙලා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කවුරුත් දන්නේ සමහරලාට වාහනේ ස්ටාර්ට් කරගෙන යනවා. වාහනේ ස්ටාර්ට් කරගෙන යනවා ලයිට් පිටිපස්සේ ටේල් ලයිට්ස් වැඩ කරනවද කියලා කවුරුත් දන්නේ
නැහැ.
බලන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේකට ක්‍රමවේදයක් හදන්න. ගොඩක් අය ටේල් ලයිට් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒක ගරු මන්ත්‍රීතුමනි කවුරුත් පරීක්ෂා කරන්නේ නැහැ. අපි වුණත් වාහනේ නැගලා ස්ටාර්ට් කරගෙන යනවා අපි දන්නේ නැහැ පිටිපස්සේ ටේල් ලයිට් වැඩ කරනවද කියලා. මෙන්න මේවා පරීක්ෂා කරන ක්‍රමවේදයක් හදන්න කියලා මම ඉල්ලා
සිටිනවා. ස්තුතියි. අද දිනට નિયમિત කටයුතු යෝජනා අංක 1 සභාව එකඟද?
අයි.
යෝජනා අංක 2 සභාව එකඟද?
අයි.
යෝජනා අංක 3 සභාව එකඟද?
අයි.